ධම්මස්සවෙන කාලෝ අයං පතංසා ධම්මස්සවෙන කාලෝ අයං පතංසා ධම්මස්සවෙන කාලෝ අයං පතංසා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සුඛං සුපති සුඛං පටිභුජ්ජති න පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝති අමනුස්සානං පියෝති දේවතා රක්ඛන්ති නාස්ස අග්ගීවා විසංවා සත්තං වා කමති ධුවටං චිත්තං සමාධියති මුඛවන්නෝ උප්පසීදති අසම්මෝ කාලං කරෝති උත්තරෙන් අප්පටි ජංතු බ්‍රහ්මලෝකෝ පගෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණබර කාරුණික පින්වත්නි වස්සාන පින්කම්මාලාවේ සෙනසුරාදා රාත්‍රියේ සිද්ධ වෙන ධර්මදේශනාමය පින්කමේ අද දායකත්වය රංජන් වීරරත්න මහත්මයායි පවුලේ දෙනා සමග නමින් මිය පරලෝකීය මෞපියාදී ඥාති හිතයිසින් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමේ උදාරාදහස් අරමුණ ප්‍රාර්ථනාවත් ඇතිව උතුම් දානයක් ධර්ම දානයක් දෙන්නට අදහස් කළා. සබ්බ දානං ධම්ම දානං චිනාති හැම දානයන් අතර ධර්ම දානේ උතුම් වෙනවා. හැම රසයන් අතර ධර්ම රසයම උතුම් වෙනවා. ඒ උතුම් රසය බෙදා හදා දෙන අවස්ථාව. ඉතින් ඒ මෞදි මාපියන් ඇතුළු ඒ සියලු ඥාති වර්ගයාටත් මේ හැම දෙනාටම හැම සැපතක්ම හැම සාන්තියක්ම සැලසේවා කියන ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාවෙන් යුතුව ඒ උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට අපි අදහස් කරමු. අද දවසේදී අපි අදහස් කළා ඊට සති දෙකක්ම බුද්ධානුස්සති බුදුගුණේ පිළිබඳව විමසා බලපු නිසා ඊට ආසන්නම භාවනා ක්‍රමයක් වෙන මෛත්‍රිය පිළිබඳව යමක් කතා කරන්න. මෙත්තානි සංසූත්‍රේන දේශනා පාඨයේ කුයි අපි මාතෘකාව වශයෙන් තිබුණේ. මෛත්‍රිය වඩන කෙනාට ලැබෙන ආනිසංස 11ක් එහි කියවුණා. සුඛං සුපති සුවසේනි දිනනවා. සුඛං පටිභුජ්ජති සුවසේති දිදෙනවා. නපාපකං සුපිනම් පස්සති නපුරු සිහින පෙනෙන්නේ නෑ. මනුස්සානං පියෝ හෝති මනුස්සයන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානං පියෝ හෝති අමනුස්සයන්ට ප්‍රිය වෙනවා. දේවතා රක්ඛන්ති දෙවියෝ රකින්නවා නාසක් ජීවා විසංවා සත්තංවා ගින්නේ වස විසේ අවි ආයුධ වලින් අතුරු අනතුරු විපත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම වහාසිත සමාධිගත වෙනවා. මුහුණ පැහැපත් වෙනවා, ලස්සන වෙනවා. සිහි මුලාවටපත් නොවි හොඳ සිහියෙන් යුතුව මරණයට මුහුණ දෙන්න පුළුවන්. මෛත්‍රී ධ්‍යාන සිතක් ඇතුව මිය යන්නේ නම් බ්‍රහ්ම ලෝක උත්පත්තියකට යන්න පුළුවන්. ධ්‍යාන මාර්ගයත් එක්ක නම් ධ්‍යානයේ වැදුවේ පංචසුද්ධා වාසයකටත් සේ නොවන්නේ නම් වෙනත් බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දිය ලබා දීමේ මේ ආනිසංස 11ක් මෛත්‍රී වඩමු කෙනාට ලැබෙනවා. අපි අද දවසේ මෛත්‍රී ආනිසංස ගැන කතා කරන්නේ නෙවෙයි කල්පනා කරලා. මෛත්‍රී භාවනාව වඩන ක්‍රම ලෝකීයක් වෙනකන් නොඑක ආකාරයේ ක්‍රම භාවිතා කරනවා. ඉතින් ඊට වඩා ටිකක් ප්‍රායෝගික වෙයි කියලා හිතෙන ක්‍රමයක් පිළිබඳවත් එකයි අපේ ධර්ම දේශනාව අවසන් වෙන්නේ. එනිසා අපි ටිකක් මෛත්‍රිය කියන්නේ මොකක්ද, ඒක කොහොමද කරන්නේ කියලා අපි ටිකක් හිතලා විමසලා බලමු. පින්වතුනි, ලෝකේ කවුරු තමන් එක්ක තරහ වුණත් තමන්ගේ හිතේ තරහක් අමනාපයක් නැත්නම් ඒ මෛත්‍රී සහගත හිතක් ඇති වෙනාට හැමදාම සාන්තිය සනසිල්ල තියෙනවා. අපි ගත කරන ලෝකය රාග රක්ත ලෝකයක්, ද්වේෂ බරිත ලෝකයක්, මෝහ පටල ලෝකයක්. මේ රාග රක්ත ලෝකයේ තුල, ද්වේෂ බරිත ලෝකයේ තුල, මෝහ පතන ලෝකයේ තුල කටයුතු කරනකොට හිත කෝප කරවන අරමුණු හැම පැත්තෙම ගලාගෙන එනවා. ඉතින් ලෝකය හදන්න අපට පුළුවන් කමක් නැහැ. වහින වෙලාවට අහසේ තරමට කුඩයක් හදන්න බෑ. මහ පොළවේ උල් මුල් ගල් මඩ අසුචි තියනවා කියලා ඒවා සුද්ධ කර කර යන්න බෑ. අපි අපේ දෙපයට සිරුප්පු දෙකක් දා ගන්නවා. අපට නොතේමියන්න කුඩයක් අතට ගන්නවා. අපට කරන්න පුළුවන් එකම දේ ඉච්චරයි. ඉන්සාන් ලෝකේ හිත කෝප කරවන අරමුණු හැම පැත්තෙන් ගලාගෙන ආවත් අපි දක්ෂ වෙන්න ඕන අපේ හිත කෝප වෙන්න නොදී හිත මෛත්‍රියෙන් පුරව ගන්න. හිත කෝප වුණොත්, හිත කිලුටු වුණොත් ඒකේ ආදීනව විඳින්නේ තව කවුරුවත් නෙමෙයි, තමන්ටමයි අත් විඳින්න වෙන්නේ. එනිසා අපි මේ ජීවිත ගත කරද්දී අපි ගාබ් දෙනෙක්ගේ ජීවිත අකාල විනාශ වෙලා යන්නේ, ගත කරන සමගි සම්පන්න ජීවිත අඩාල වෙලා යන්නේ, ભેද බින්න වෙලා යන්නේ මේ ද්වේෂය නිසා. ද්වේෂය පිනුළු වෙච්ච ආහාරයක් වගේ, ඔඩුගිය තුවාලයක් වගේ කියලා කියනවා. කිසිම ප්‍රයෝජනයකට නැහැ. එනිසා අපි අපේ සිත් වලින් මේ ද්වේෂසිත අයින් කරන්න ඕන, ඉවත් කරන්න ඕන. ඒ අයින් කරන්න, ඉවත් කරන්න නම් ඒ සඳහා නිසි ක්‍රම අපි සොයා සපයාගෙන තියෙනවා. ද්වේෂයේ ප්‍රෝධය අපහිතේ පහළ වෙන්න හේතු කාරණා 10ක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ දස ආකෝෂ වස්තු කියලා. දස ආකෝෂ වස්තු. ඒ අමනාපයේ අකමැත්ත එන්න පුළුවන් මෙන්න මේ විදිහට. තව කෙනෙක් මට දැන් අනර්ථය කරනවා. වර්තමානයේ තමන්ට වෙන ලාභය අනර්ථය ගැන හිතලා සමනාප වෙනවා. අතීතයේ මොහු මට නිබඳු දෙයක් කළේය කියලා අතීතයේ අපට වෙච්ච වැරද්දක් ඇසුරු කළා යම් යම් අය පිළිබඳව අමනාප ගති ඇති. සමහර වෙලාවට අතීතයෙන් අපට වැරදක් කරලත් නෑ වර්තමානයේ වැරදක් කරලත් නෑ. ඒ බියක් තියෙනවා අනාගතයේ මොහු මට එරෙහි විවිල්ත වේවි. අනාගතයේ පිළිබඳව බිය ඇති වුණාම අමනාපයේ ද්වේෂය හිතේ උපදී. ඒ වගේම තවත් ආකාරයක් තියෙනවා මගේ හිතවතට ඥාතිවරයාට දැන් මොහු අනර්ථ කරනවා යහපත කරනවා කියන ඥාතිවරයාට හිතවතට කරන අනර්ථයේ දිහා බලලා යම් කෙනෙකු පිළිබඳව ද්වේෂසිත පහළ කරගන්න පුළුවන්. ඒ වගේම මොහු මගේ ඥාතිවරුන්ට හිතවතුන්ට අතීතයේද අනර්ථ විපත් කළේ කියන අතීතයේ කළ වැරැද්ද දෝෂයේ හේතු කොටගෙන ද්වේෂ ගති යමනාප ගති හිතේ උපදින්න පුළුවන්. ඒ වගේම මොහු අනාගතේ මගේ ඥාතීන්ට මගේ දරුවන්ට මගේ හිතවතුන්ට අනර්ථයක් විපත්තියක් කරાવી කියලා හිතට දෙනුනොත් ඒ පුත්කලිය අසුරු කොටගෙනත් ඒ සිදු වීම අසුරු කොටගෙනත් අමනාප ගති ද්වේෂ ගති හිතේකදී. ඒ වගේම තවත් වෙනක් තියෙනවා ද්වේෂයේ උපදින්න හේතු අපේ යම් අහිතවත් කෙනෙක් ඇත්නම් ඒ අහිතවත් කෙනාට කවුරු හරි උදව් කරනවා නම් අපි ඒකටත් අකමැති. මගේ තරහකාරයට උදව් කරන්න ඕන මිනිහ තමයි. අන්න තරහකාරයට උදව් කරන කෙනාවත් තරහකාරයෙක් හැටියට සැලකෙනවා. මගේ තරහකාරයන්ට ඉස්සරත් ඔය මිනිහා උදව් කළා උපකාර කළා. අතීතයේ ගැන හිතලත් තමන්ගේ අහිතවත් කෙනාට උදව් කළ අය පිළිබඳවත් සම්මතකතිය. අනාගතයේත් මගේ අහිතවත් අයට මේ අය උදව් කළා උපකාර වේවි කියන කොටත් එහෙම දැකලා හිතේ ද්වේෂය උපදව ගන්න. 10 වෙනි එක අස්ථාන ක්‍රෝධය. අපි හුඟක් වෙලාවට හැමෝම කරන දෙයක් පෑවුවත් බයින්. වැස්සත් බයි. සීතල නැති වුණත් බයි. සීතල වැඩි වුණත් බයි. ඉතින් හැම දෙයකටම අස්ථානේ අපේ වැරද්දෙන් මොකක් හරියක් වුණත් පයින් අයින් එක ටිකක්. හරියට ඒ ගල මුල වැරද්දක් කළා වගේ අකමැත්ත දේශයේ උපදිනවා. ඉතින් මෙන්න මේ විදිහේ දස ආකෝෂයක් වස්තු බුදුරජාණන් වහන්සේ අපදේශනා කළා. මෙන්න මේ ආකාර වලින් අපේ හිතේ ද්වේෂිත, තරහිත, අමනාපිත පහළවෙන්න පුළුවන්. මේ හැම පැත්තකින්ම අපේ හිත රකින්න ඕන. හැම පැත්තකින්ම අපේ හිත ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා අපි නිරන්තරවම උනන්දු වෙන්න ඕන. ඒ හිත කෙලෙසෙන්නේ නැතුව, කිලුටු වෙන්නේ නැතුව මෛත්‍රිය හිත පුරව ගන්න. මේ ලෝකෙ පින්වතුනි ඉවසන්න බැරි කාරණාවක් නෑ. බෝසත් චරිත දිහා බැලුවාම මහා පුදුම ඉවසීම් වලින් යුක්ත බවයි දකින්න තියෙන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේක ආත්ම භාවයක ශාන්තිවාදී කියන තාපසතුමා වෙලා උපන්නා. ශාන්තිවාදී තාපසතුමා ඉවසීම පුරුදු කළේ. ඒ ඉවසීම පුරුදු කරන කාලේ කලාබු රජතුමා මේ ශාන්තිවාදී තාපසතුමාව දැකලා කවුද ඔබ? මහරජමම ශාන්තිවාදී. හා ඔබ ශාන්තිවාදීද? ඔබේ ශාන්තිය පරීක්ෂා කරලා බලන්න ඕන. වේලක් ගෙන්නගෙන තදින් පහර දුන්නා ලේ ගලා හැලෙනකම්. අහනවා උඹලඟ තාමත් ශාන්තිය තියෙනවද? මහරජා මේ පුපුරාගේ මස්වලවත් මේ ගලා යන රුධිරේවත් නෙමෙයි ශාන්තිය තිබුණේ. මෛත්‍රිය තිබුණේ. තාම එහෙම මෛත්‍රියේ ශාන්තිය මන් ළඟ තියෙනවා. තවදවත් කෝපයට පත්වෙච්ච කලාඳු රජුරු බෝධිසත්වයන් වහන්සේගේ ශාන්තිවාදී තාපතිතුමාගේ කන් දෙක කැපුවා. නාසය කැපුවා. කපලහන ඔබ තාම ශාන්තිවාදීද? මහරජා මේ කපා දෙමු කන්නාසාවල නෙමෙයි. මේ ගලා හැලෙන රුධිරේ නෙමෙයි ශාන්තිය තිබුණේ. තාම මම ශාන්තිවාදී. අත් දෙක කැපුවා. ඔබ තාම ශාන්තිවාදීද? මහරජා මේ කපා දෙමු අත් දෙකේවත් මේ ගලා යන රුධිරේවත් නෙමෙයි ශාන්තිය තිබුණේ. පා දෙක කැපුවා. අහනවා තාමත් ඔබ ශාන්තිවාදීද? මහරජුනි කපා දෙන්නේ කකුල් දෙකේ නෙමෙයි. මේ ගලා යන රුධිරේ නෙමෙයි ශාන්තිය තිබෙන්නේ. කෝපයට පත්වෙච්ච කලාඹු රජුරෝ දරුණු පාපහරක් කපුවට එල්ල කළා. ලේ කටින් වගුරුවමිනු බෝධිසත්වයන් වහන්සේ කුමක්ද කිව්වේ? යෝ මේ හත්තේච පාදීච කන්නදාසං චේදේ චිරං ජීවතු සෝ රාජා නහි කුඤ්ජන්ති මාලිකා. අනේ යම් රජ කෙනෙක් මගේ කන්නාසාදිය කැපුවනම් සිඳ දෙන්නවනම් අත්පා කපා දෙන්නවනම් ඒ රජුව බොහෝ කාලයක් සේ ජීවත් වේවා. මා කුජ්ජං මම කමනාප වෙන්නේ මම තරහ වෙන්නේ නෑ. ඒ රජතුමා බොහෝ කලක් සුවසේ සපසේ දිවි ගෙවත්වා. එතර වද බන්ධන වලට පත් කරද්දි කෝප නොවි තරහ නොවි ඒ බුද්ධ බෝධිසත්වයන් වහන්සේට පුළුවන් වුණා එවන් තැන් වලදී මෛත්‍රියෙන් කටයුතු කරන්න. ඉවසීමෙන් කටයුතු කරන්න. අපිත් මේ බෝසත් සිරිත ප්‍රයෝජනෙට අරගෙන උන්වහන්සේ වගේම ඉවසන්න පුරුදු වෙන්න ඕන. කෝපේ අමනාපේන හේතු බොහෝමයි. අපේ පෞල් ජීවිතවල යුග ජීවිතවල මේ අඩ දබර කලකෝලාහල නොහඳ නෝ කඩුකම් ඇති වෙන්නේ ටිකක් ඉවසන්න බැරි කම නිසානේ. ආපු ගැටලුවේ ආපු ප්‍රශ්නේ ටිකක් මධ්‍යස්ථව විමසලා බලනවා නම් කොච්චර සංසිඳීමක් පෞල් ජීවිතයේ තුල ඇති කරගන්න පුළුවන්ද? එනිසා තරහක් ඇති වෙච්ච වෙලාවේ අපි ටිකක් නුවණින් ඒ සඳහා විමසන්න පුරුදු වෙන්න ඕන. ඔබට යමක් තරහක් ආපු වෙලාවේ බලන්න තරහ ඇති වුනේ කවුරු නිසාද කියලා. ඔබ හඳුනාගත් කෙනෙක් ඇති. පුද්ගලයෙක් ඇති. ඒ පුද්ගලයා දිහා අපි කොහොමද බලන්නේ කොහොමද මෙනෙහි කරන්නේ කියලා ඉස්සෙල්ලා අපි පළමුවෙන් කතා කරලා ඔබට බොහෝමත්ම ප්‍රායෝගික වෙන මෙත් භාවනා ක්‍රමයක් කියලා දෙන්න. කවදාවත් නොයසු. ඔබට යම් කෙනෙකුගෙන් වරදක් විපත්තියක් සැබවින්ම සිදු වුණා වෙන්න පුළුවන්. එබඳු අනතුරක් ඇති වෙච්ච වෙලාවේ කරදරයක් ඇති වෙච්ච වෙලාවේ ඔබේ හිතේ තරහ අමනාපය අකමැත්ත උපදින බවක් ඇත්ත. ඒත් ඔබ ඒ සඳහා ඉඳ තියන්න එපා. ඒ අමනාපය ඇති වෙච්ච වෙලාවෙම ඒ පුද්ගලයා පිළිබඳව ද්වේෂය වැඩෙනවා නම් ඔබ ටිකක් මෙන්න මේ විදිහෙන් කල්පනා කරලා බලන්න. මේ මිනිස්සයා මට අහිත පිණිස අවැද පිණිස කටයුත්තක් කළා. මට දුකක් වේදනාවක් දුන්නා. එහෙත් මේ මිනිස්සයා මේ ජීවිත කාලය තුල මට මොනවද කරලා තියෙන්නේ? ඒ මිනිස්සයා මට කළ උදව් මොනවද, උපකාර කළ මොනවද? අදමනාප වුණාට මේ ජීවිතයේ එයත් මට බොහෝ උදව් කළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ටිකක් හිතලා බලුවොත් ඔබට අද දවසේ අහිතවත්ව කටයුතු කළ කෙනාගේ අතීතය පිළිබඳව ඔබට බොහෝ වාරයක් උදව් කළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ බොහෝ වාරයක් රැක බලාගත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට බොහෝ විට පිහිට වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ටිකක් හිතලා බලනකොට ඔහුගෙන් වෙච්ච මට වෙච්ච යහපත මොනවද කියලා. ඔහුගෙන් සිදුවෙච්ච යහපත ගැන සොයා බලනකොට ඔබටම වැටහෙවි ඔහුගෙන් මට වෙච්ච යහපත වැඩි. අයහපත මෙච්චරයි. ඉතින් මෙච්චර උදව් ටික අමතක කරලාද මම මේක වරදකට මේ මිනිස්යා කෙරේ කිපුනේ. අමනාපයක් ඇති කරගත්ත මමම නේද වැරදි. මෙච්චර හොඳ ගොඩක් තියෙති එක දෝෂයකට කිපුණා නේද. ඒ පුද්ගලයාගේ හොඳ පැත්ත දකිනකොට අපේ හිතේ පන්දේශ ගති මගහැරිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි උඹලාට මේ සංසාර ගමනේ අම්ම නොවුණු කෙනෙක් තාත්තා වෙලා උපන් කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා උපන්න නැති කෙනෙක් මේ භව ගමනේ කොතනකවත් නැහැ කියලා. එනිසා හිතනවා නේ අද මේ මිනිස්යා මට හිත පිණිස කටයුතු කළත් මීට පෙර ආත්මේ සමහර වෙලාවට මට අම්මා වෙලා මාව කුලි තියාගෙන දෙතනේ කිරිපොමි මාව හදා වඩන්න ඇති නේද. මගේ තාත්තා වෙලා දහදිය හෙලහෙලා උපයමින් මාව පෝෂණය කරන්න ඇති නේද. අනේ කොච්චර ආදරෙන් සෙනෙහසින් මාව පෝෂණය කරන්න ඇති කියලා හු අතීතයේ සංසාර ඥාතිත්වයේ පිළිබඳව කියලා අම්මා තාත්තා හැටියට සලකලා බලන කොටත් ඒ යමනාප ගති යම් දුරකට මට හරව ගන්න පුළුවන්. ඊළඟට තවත් විදිහක් තියෙනවා. කල්පනා කරලා බලනවා දැන් මොහුගේ හිත ද්වේෂයෙන් පිරීලා. ඒ සිත ද්වේෂසහගත වෙච්ච නිසා ඔහුගේ වචනයේද ඔහුගේ ක්‍රියාකාරකම්ද අනුන්ට මට අයහපත පිණිස පැවතුනේ. දැන් ද්වේෂිත මේ සිදු කරගන්න කාය කර්මී වාක් කර්මී ඔහුට දහිත පිණිස පවතින. ඔහුට දහිත පිණිස පවතින අනුන්ට දහිත පිණිස පවතින චර්යාවක්යි වූ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද තමන්ටත් අනුන්ටත් දහිත පිණිස පවතිනවා නම් ඒ දේ කරන්න එපා. ඒකෙන් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් භයානක දුක් විපාකගෙන දෙනවා කියලා. අනේ එහෙනම් මේ මිනිස්සයා දැන් මහා දුකකටපත් වෙන නේද මේ සූදානම් වෙලා ඉන්නේ. සංසාර ගමනේ මහා දුකකට ඇද දමන විපත්තිදායක තත්ත්වයක් නේද මේ මිනිස්සයාට කරගෙන ඉන්නේ කියලා බලනකොට අනුකම්පාවක් ඒ පුද්ගලයා පිළිබඳව උපදිනකොටත් ඒ ද්වේෂසිත පාලනය කරගන්න පුළුවන්. ඊළඟට තවත් විදිහකින් බලනවා දැන් මේ මිනිස්සයාගේ සංතාන තුල ඉපදිලා තියෙන ද්වේෂිත ඒ ද්වේෂහිත නිසායි මේ බඳු නපුරු වචන නපුරු ක්‍රියාකාරකම්. ඔය නපුරු හිත මගේ හිතේ පහළ වුණු මමත් ඔය විදිහමයි. මගේ අම්මගේ තාත්තගේ හිතේ ඔය නපුරු හිත පහළ වුණු ඒත් ඔය විදිහමයි ක්‍රියා කරන්නේ. මගේ දුවගේ පුතාගේ හිතේ ඔය නපුරු හිත පහළ වුණු ඔය ක්ලේශය පහළ වුණු ඒත් කටයුතු කරන්න ඕම මමයි. එහෙනම් මේ මිනිස්යාගේ නෙමෙයි නේද වැරද්ද. මේ කෙලෙසේ මේ දේශ හිතේ නේද වැරද්ද. මේ හිත කාගේ හිතේ පහළ වුණත් මේ විදියට නේද ක්‍රියාකාරකම්. ඒ නිසා මං තරහ වෙන්න ඕනේ මේ මිනිස්යාත් එක්ක නෙමෙයි මේ කෙලෙසියත් එක්ක. ඒ නිසා මම මේ කෙලෙසයට මගේ හිතට නම් එන්න දෙන්නේ නෑ. මගේ හිතට පහළ වුණොත් අනේ මමත් මේ වගේ අනුන්ට තමන්ට අහිත පිණිස කෙනෙක් වෙනවා නේද කියලා ඒ කෙලෙස් හිතේ ස්වභාවය බලලා තමන්ගේ හිතේ කෙලෙස් වෙන බව කිලිතු වෙන බව ඇති නොවෙන්න වග බලන්න. ඊළඟට තවත් විදිහකින් බලනවා දැන් මේ මනුස්සයා ද්වේෂසහගත වෙන නපුරු සිත් පහළ කරගෙන ඒ නපුරු හිත නිසා නපුරු ක්‍රියාකාරකම් වලටත් ගිහිල්ලා ඉතින් ඒ මිනිස්යා කරන ක්‍රියාකාරකම් දිහා බල බලා මමත් නපුරු හිතක් පහළ කරගත්තා. නපුරු ක්‍රියාකාරකම් වලට ගියොත් ඒ මිනිස්යාගේ මගේ වෙනස මොකක්ද? අපි දෙන්නම එකපාර යන අය නේද? නෑ නෑ, මම නම් මෙබඳු නපුරු මිනිසින් යන මාවත කියන්නේ නෑ. එනිසා මට ඔවුන් සමග මේ සතර ගමන කරන්න බැහැ. මම මගේ හිත පිළිතු වෙන්න දෙන්නේ නෑ. මගේ ක්‍රියාකාරකම් නපුරු වෙන්න දෙන්නේ නෑ කියලා හිත හදා ගන්නවා. තවත් විදිහකින් බලන්න පුළුවන්. දැන් මොහුගේ හිත බොහොම කෝපයටපත් වෙලා නපුරු විත් පහළ වෙලා. ඒ නිසා නපුරු වචන නපුරු ක්‍රියාකාරකම් වලටත් ගිහිල්ලා මරණය කියලා කියන්නේ දැන් මේ මොහොතේ ඉන්න පුළුවන් දෙයක්. දැන් මේ මොහොතේ මේ මිනිස්යාට මරණයට මුහුණ දෙන්න වුණොත් මොකක්ද මේ මිනිස්යාට වෙන්නේ? මේ නපුරු හිතත් එක්ක මැරුණොත් නයෙක් කොළඹෙක් වෙලා උපදීවි. කොටියෙක් වලහෙක් වෙලා මස් කඩාගෙන කන නපුරු සතෙක් වෙලා උපදීවි. යකෙක් රාක්ෂයෙක් වෙලා උපදීවි ලේ උරාබන. එහෙම නැත්නම් අවීචී ඉපදিলা දෙපස නිති ඇති කියක් වලින් යමපල්ලන් වද වේදනා දිදි කෑමර දෙද්දි කෑලි කෑලි වලට කපන උල් වලින් එනානා වද දෙන තෙල් කතරන් වල දාලා බදින පුච්චන එබඳු වද වේදනාවට පත් වෙනා නේද මේ කර්මයක් එක්ක නැරුණු. අනේ මේ මිනිස්යා මේ මහා දුගතියකට යන්න නේද මේ හදාගන්න කියලා ඔහු කෙරේ අනුකම්පාව කරුණාව ඇති වෙනකොට අපේ හිතේ උපන්න දෝෂය මග හරවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔහුගේ කර්මය ඔහුම සොපීය කොටගෙන ඔහු කරගත්ත කර්මය ඔහුම විපාක විඳින බව දකිමින් මම ඒබඳු කර්මයක් කරතබා ගත යුතුනේ. මම ඒබඳු පාප කර්මයක්, කෙලෙසෙන කර්මයක්, ඉලුටු වෙන කර්මයක්, දුගතියට යන කර්මයකට උරුමකම් කියන්නේ කියලා තමන්ගේ හිත දිහා බලලා නිරීක්ෂ කර ගන්නවා. මේ විදිහෙන් හිතන මෙනෙහි කරන කොටත් අපේ ද්වේෂ සිත දමනය කරගන්න, පාලනය කරගන්න, හිත නිවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය ජීවිතයේදී අපි කටයුතු කරනකොට මේ විදිහෙන් හිතලා හිත නිවෙන විදිහට කටයුතු කරන්න ඕන. විශේෂයෙන් යුග ජීවිත ගත කරනකොට අනිත් කෙනා අමනාපයක් තරහක් ඇති වෙච්ච වෙලාවේදී අනිත් කෙනා දක්ෂ වෙන්න ඕන නිවීමෙන් කටයුතු කරන්න. තමන් නිවුණොත් අනිත් කෙනාත් නිවේවි. අනිත් කෙනාගේ හිතේ ඇවිලෙන දින්නක දර දාන්න එපා. අපේ ගෙවල් වල මුගක් වෙලාවට වෙන්නේ කෙනෙක් අමනාප ගතියක් ඇති කරගත්තාම ඒක මහ ගින්නක් බවට පත් වෙන අවශ්‍ය කරන තෙල් ගින්නර දර ඔක්කොම ටිකේකට එකතු කරනවා. මහ විනාශයකින් විපත්තියකින් අවසන් වෙන්නේ. එනිසා අනිත් කෙනාට අමනාපයක් තරහක් ඇති වෙලක් කියලා දැනගත්තාම අනිත් කෙනා ටිකක් මග හරිනවා නම් නිහඬ වෙනවා නම් ඒක තමයි ජීවිතයේ යමනාප ගති මග හරවාගෙන සතුටින් සමගියෙන් ගත කරන්න තියෙන මාර්ගය. ඉතින් අද දවසේ අපි විශේෂයෙන් මේ ටික මතක් කළේ මේ ගැන කතා කරන්න ඕන කම නිසා නෙමෙයි. මෛත්‍රිය පිළිබඳව ලෝකයේ තුල විවිධ අදහස් තියෙනවා. නොඑක් දෙනා මෛත්‍රී සිත වඩනවා, මෛත්‍රී භාවනා වඩනවා. හැබැයි කාලඟවත් මෛත්‍රියක් නෑ. බොහොම ඉක්මනින් කිපෙනවා. මෛත්‍රී භාවනාව තමයි කරන්නේ. ඉතින් මේක එහෙම නොවෙන්න හේතුවක් තියෙනවා. අපි බලන්න ඕනේ අපි ඇයි මෙච්චර මෛත්‍රී වඩලා දවසකට විනාඩි 10ක් 15ක් හරි අපි මෛත්‍රී සිත වඩනවා, මෙත් සිත වඩනවා. එහෙම වඩද්දි ඇයි මට තරහ යන්නේ? ඇයි මට අමනාප ගතිය එන්නේ? මොකක් හරි වැරද්දක් තියෙන්න ඕනේ. ඒක අපි කරන දේ අඩුවක්ද? අපිට දැන් ටිකක් හිතලා විමසලා බලන්න වෙලාව කාලය ඇවිල්ලා. ඒ නිසා අපි ටිකක් අලුත් ක්‍රමයක් මෛත්‍රිය පිළිබඳව බලන අලුත් ක්‍රමයක් කියලා දෙනවා. ටිකක් ප්‍රායෝගිකව හදාරලා හොඳද ඒකෙන් ඒ සැබෑ ප්‍රතිඵලයක් අපට ලැබෙනවද කියලා හිතලා බලලා එහෙම වෙනවා නම් මේ ක්‍රමේ ටිකක් අනුගමනය කරලා බලන්න. ලොකු සංසිඳීමක් සමහර වෙලාවට සිද්ධ වෙවි. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මම මූලික කරගෙන මෛත්‍රී වඩන්න. ඊළඟට විවිධ ලෝක සත්වයන්ට මෛත්‍රී වඩන්න. පින්වතුනේ ඇත්තටම මට තාම හමු වෙලා නැහැ ත්‍රිපිටකේ මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා කියන්න දේශනා කරපු දේශනා පාඩයක්. බුද්ධමාසිතය පිටකේ හම්බ වෙලා නැහැ අතුවාවල තියෙනවා හං අවීරෝපෝමි අනිගෝ හෝමි අබ්බිරාපජ්ජෝපෝමි කියලා. මම කියන සංකල්පයේ ඉස්මතු කරලා නැහැ කොතනකවත්. මම දන්නේ නැහැ මට හම් නොවුණු තැනක තියෙනවද කියලා හම් වෙලා නැහැ. එනිසා මෛත්‍රී වඩන පිළිවෙලෙහි අපි පොංචි වෙනසක් කරගන්න වෙනවා. ඒකද අපි මොනවා හරි යමක් හිත හිතා ඉන්න එක නෙමෙයි මෛත්‍රී ගුණය අපි ළඟ වැඩෙන්න ඕනේ. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය. මිත්‍රත්වයයි ඇති කරගන්නේ. එනිසා මිත්‍රත්වය ඇති කරගන්න හදන කෙනා පරණ කෝන්තර ටික අත්හැරගන්න ඕනේ. පරණ කෝන්තර ඔක්කොම ටික මල්ලේ තියාගෙන මෛත්‍රී කරන්න හැදුවට ඒක හරියන්නේ නැහැ. එනිසා මෛත්‍රිය වඩන කෙනා මෙන්න මේ වැඩපිළිවෙල ටිකක් අනුගමනය කරන්න. මේක ටිකක් අමාරු වෙයි. හොඳින් අහන්න හොඳින් සවන් දෙන්න. ඔබට පුළුවන් නම් දස දිශාව හඳුනගන්න. දස දිශාව බැරි නම් හය දිශාව. හොඳයි අපි තේරුම් ගමු කාටත් ලේසි පහසුයි සදිශාව. පූර්ව දිශාව උතුරු දිශාව, පශ්චිම දිශාව, දකුණු දිශාව, උඩ දිශාව, යට දිශාව. මේ දිශා හතර. හයයි. ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන භාවනා කරන්න ඕනම ඉරියව්වකින් වාඩි වෙලා මේ ඉඳ උටුවක ඉඳගෙන හරි කමක් නැහැ. බස් එකේ වාහනේ යන ගමන් හරි කමක් නැහැ. ඕනම ඉරියව්වකින්. භාවනා ඉරියව්වකින් ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉඳගෙන ඔබ මෙන්න මෙහෙම මෙනෙහි කරන්න. අපි මුහුදු වෙරළට ගියාම ඉමක් කොනක් නොපෙනෙන ඈත අනන්තයක් පේන්නේ. ආකාශයේ කෙළවරක් වගේ තැනක් පේන්නේ. මෙන්න මේ වගේ මේ විශ්වයේ අන්තය දක්වාම අරමුණු කරන්න. මුහුදට ගියම ඈත පේනවා වගේ මේ පූර්ව දිශාව දැන් අපි බලාගෙන ඉන්න වාඩි වෙලා ඉන්න පෙර දිශාව පූර්ව දිශාව. ඒ පූර්ව දිශාව අරමුණු කරලා ඈත අනන්තය දක්වාම හිත විහිදුවලා බලනවා මෙන්න මෙහෙම. මෙන්න මේ දිශා භාගෙහි වාසය කරන අපා ද්වීපා චතුපා බහුපා. ඒ කියන්නේ අපා කියලා කියන්නේ පා නැති. ද්වීපා කියලා කියන්නේ දෙපා ඇති. චතුපා කියලා කියන්නේ සතර පා ඇති. බහුපා කියන්නේ බොහෝ පා ඇති. මෙහෙම කියනකොටත් සියලුම සත්ව කොටස් මේ වචන හතරටයි කියලා. අපා ද්වීපා චතුපා බහුපා. එහෙම නැත්තම් ආර්ය වූද අනාර්ය වූද. එහෙමත් නැත්තම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද අමනුෂ්‍ය වූද. එහෙම නැත්තම් දිය ගොඩ අහසෙහි වාසය කරන්නා වූ. මෙන්න මේ පද ටික මතක තියාගන්න ඕන. අපා දීපා චතුපා බහුපා වූද ආර්ය අනාර්ය වූද දිව්‍ය මනුෂ්‍ය අමනුෂ්‍ය වූද දිය ගොඩ අහසෙහි වසන්නා වූද මේකක් තෝරගත්තත් ඇති ඔක්කොම කිව්වත් කමක් නැහැ. මෙබඳු සියලු සත්වයන් අරමුණු කරලා අනේ මේ දිසා භාගයේ වාසය කරන මේ සියලු සත්වයන්ට මේ අනන්ත දිගු සංසාර ගමනේ මගේ සිතින් කයින් වචනයෙන් අනන්ත දෝෂ සිද්ධ වෙලා ඇති වැරදි අඩුපාඩු සිද්ධ වෙලා ඇති විවිධ හේතු නිසා මේ කෝප හිත නිසා ලෝභය නිසා නොමග යාම් නිසා වැරදි මඟ පෙන්වීම නිසා සත්පුරුෂ ඇසුර නිසා විවිධ හේතු නිසා මේ දිසා භාගයේ තිරු සත්‍යයන්ට මගෙන් දහසක් වැරදි අඩුපාඩු සිද්ධ වෙලා ඇති ඒ සියලු වරදට සියලු දෝෂයනට මේ දිසා භාගයේ ඉන්න සියලුම සත්වෝ මත සමාවෙමි. මට සමාව දෙන්න, මට සමාව දෙන්න, මට සමාව දෙන්න. පූර්ව දිසා භාගයේ සත්‍යයන්ගෙන් සියලු සත්‍යයන්ගෙන් සමාව ගන්න. ඊළඟට තමනු මෙයපා දේපා චතුපා බහුපා ආර්ය අනාර්ය දිව්‍ය මනුස්ස අමනුස්ස අහසෙහි දිය ගොඩ අහසෙහි වසන්නා වූ මේ සියලු සත්‍යයන්ගෙන් මේ අනන්ත දිගු සංහාර ගමනේදී මට අනන්තවත් වැරදි දෝෂ සිද්ධ වෙලා ඇති. ඒ වැරදි දෝෂ එකක් දෙකක් නෙවෙයි, සියක් දහසක් නෙවෙයි, ලක්ෂ කෝටි අසංකේය අප්‍රමේය වාරයක් මට වැරදි කරලා තිබුණත් මම ඒ සියලු වරදට මේ දිසා භාගයේ සියලු සත්‍යයන් සමාව දෙනවා. මම සමාව දෙනවා සියලු සත්‍යයන්ට. මම සමාව දෙනවා සියලු සත්‍යයන්. සමාව ගත්තා, සමාව දුන්නා. දැන් අර හය දිසාවට මේ විදිහෙන් උතුරු දිසාවට, පශ්චිම දිසාවට, දකුණු දිසාවට, උඩ දිසාවට, යට දිසාවට සමාව දෙමින්, සමාව ගනිමින් පළවෙනි පියවර යන. දැන් ඔන්න හැම පැත්තෙම දැන් මට තරහා මනාපකාරයෝ නෑ. මම ඔක්කොටම සමාව දුන්නා, ඔක්කොගෙන්ම සමාව ගත්තා. දැන් වෙනසක් නෑ. හැම කෙනෙක්ම මට දැන් අමනාප ගති මග හැරිලා දැන් මිත්‍රයි මට. දැන් මේ මෛත්‍රී සිතෙන්, මේ මිත්‍රත්වයෙන් යුක්තවයි මෙත් සිත පටන් ගන්න. දැන් අපි භාවිතා කරන වචන තුනක් තියෙනවා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. අපි හුඟක් මෙත් වැඩුවට මේ වචන තුනේ අර්ථය ලියාගෙන නෑ. නිදුක් වෙත්වා කියලා කෙනෙකුට අපි හිතාගෙන ඉන්නේ මේ ජීවිතවල තියෙන දහසක් දුක් වේදනා නැති වෙන්න කියලා. පින්තුනේ අපි එහෙම කිව්වට කාගේවත් දුක් නැති වෙන්නේ නෑ. නිදුක් වෙත්වා කියලා කෙනෙකුට අපි බලන්න ඕන දැන් මේ මෛත්‍රී සිතයි මේ වඩන්නේ මෛත්‍රී භාවනාවයි. නිදුක් වෙත්වා කියලා කියන්නේ මොකක්ද මේකේ අර්ථය? ඔන්න දැන් සිහි කරලා බලනවා. අනේ යම් හිතක වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පළිගැනීම මේ වගේ නපුරු ගති පහළ වුණා නම් පහළ වෙච්ච මොහොතේම ඔහු දුකටපත් වෙලා නේද? දැන් මගේ අත්දැකීමයි ඕන. දැන් හිතලා බලන්න තමන්ට වෛරය, කෝපය, තරහව, ඊර්ෂ්‍යාව, පළිගැනීම මේ නපුරු ගති හිතේ පහළ වෙච්ච මොහොතේම දුකටපත් වෙලා නැද්ද කියන්නේ? නිදාගන්න ගියාට නිින්ද යන්නේ සුඛං සුපතිනේ න පාපකං සුපිනං පස්සති නේ. නිින්ද යන්නේ නේ පෙරලි පෙරලි ඉඳලා යන්තම් දෙගොඩ හරිය නිින්ද ගියක් වැඩි වෙලාවක් යන්නේ බල්ලෙක් පඩාගෙන පයි. නයික් කොළඹේ කිලෝගෙන එනවා. යකෙක් රාජ්‍යයක් එනවා පස්සේ හොන්න බය වෙලා හැරෙයි. දේශීති හැටි නිදිසුව නේ. එදාට බලන්න කන්න පුළුවන්ද කියලා? ආහාරයේ රස දැනෙන්නේ. ඉඳගෙන ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, ඇවිදින්න බෑ. ඇතුළතින් පිටතින් දැවෙනවා. වෙනද සෙනෙහස ලැබෙන දරුවෝ දිහා බලලවත්, මුණුපුරු මිනිපිරියෝ දිහා බලලවත් එදාට සැපයක් නැහැ. දුකටපත් වෙලා. දුකටපත් වෙලා. ඉතින් දැන් හොඳට මේ අත්දැකීම හිතට ගන්න උනා නේ. මේ නපුරු ගති හිතේ පහළ වෙච්ච හැටි සිව් ඉරියව්වේම දුකටපත් වෙච්ච කෙනෙක් වෙනවා නේ. මෙන්න මේ අත්දැකීම සිහි කරලා අනේ නිබඳු දුකකටපත් වෙන නිබඳු නපුරු ගති, වෛර, කෝධ, තරහ, ඉච්ඡා, පළිගැනීම ආදී මේ නපුරු ගති මේ පූර්ව දිසා භාගී වාසය කරන්නා වූ අපාදී පාචකපා බහුපා වූ ආර්ය අනාර්ය වූ දිවි මනුසමනිත වූ දිය ගොඩහසේ වසන්නා වූ කිසිදු සත්ව සන්තානයක පහළ නොවේවා. මේ දිසා භාගයේ සියලු සත්‍යයෝ නිදුක්කිත්වා, 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 නිදුක්කිත්වා කියන අර්ථය ලියාගෙන අර්ථය මතු කරගෙන මේ දිසා භාගයේ සත්‍යයන්ක මෙත් වඩන නිදුක්කිත්වා. ඊළඟට නිරෝගී වෙත්වා කියන අදහසක් මත කරගන්න. යම් හිතක වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, පළිගැනීම. බලන්න මේ නපුරු ගති අපේ හිතේ පහළ වුණොත් අපිට මොකද වෙන්නේ කියලා. අපි භයානක රෝගීන් බවට පත් වෙනවා. භයානක රෝගියෙක් බවට පත් වෙනවා. කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ ධම්මං නපත්ති. ක්‍රෝධය ඇති වුණාම අර්ථය දන්නේ නැහැ, ධර්මය දන්නේ නැහැ. ඕනම නපුරු දෙයක් කරන්න පුළුවන්. මේ ලෝකයේ අසරණ අම්මා තාත්තව මරා දාන දරුවෝ ඉන්නවා අජාසත්තලා. එයි මේ නපුරු ක්‍රියාවලට යන්නේ. මේ කෝපහිත පහළ වුණා. සැබෑ සිතකින් හොඳ සිතකින් කවදාවත් තිබුණු දෙයක් නොකරන අය ඒ අසරණ අහිංසකම්වලට වද දෙනවා. දුක් දෙනවා. බෙන අඬ ගහනවා. නොයෙක් විදිහෙන් හිංසා පීඩා ඇති කරනවා. මේ මානසික රෝගී වැළඳුණාම එයා රෝගීෙක් වුණාම යහපත අයහපත දන්නේ නැහැ. හැම දිනත් එක්කම ගැටෙනවා. අර කෝපසිත ඇති වෙච්ච කලාබුරජ්ජරුව සාන්තිවාදී අර අහිංසක තාපසතුමාට කොච්චර හිරිහැරයක් කළාද. එයාට පෙනුනේ නැහැ දැන් තමන් රෝගීෙක් වෙලා කියලා. ඉතින් අපි මේ රෝගයට පත් වෙලා කොච්චරනම් විෂම දේ කරලා ඇද්ද? මේ රෝගයට පත් වුණාම හොඳ නරක තේරෙන්නේ නැහැ. එදාට මෞසිනේහස පියසිනේහස දැනෙන්නේ නැහැ. සාමියා බිරිඳව හඳුනන්නේ නැහැ. දරුවා මොන පුරාව හඳුනගන්න බෑ. එවෙන් සතුටක් සොම්නසක් උපදින්නේ නැහැ. බලන්න ඔබට අත්දැකීමක් නැද්ද කියලා වෙනදා සුරතලෙන් ආදරෙන් වඩා ගන්න දරුවෝ බොහොම සුරතල් බස් දොඩමින් ළඟට එනකොට ගහලා එලෝගත් වෙලාවල් නැද්ද? අපිට තරහ ගිය වෙලාවක දරුවෝ ආවොත් අපි ළඟට වෙනදා සෙනෙහ හසින් වඩා ගන්න අම්මලා තාත්තලා දරුවන් ගහලා එලවන්නේ නැද්ද? අන්න රෝගී හැටි. ප්‍රියමනාප දේ පවා අප්‍රිය දේ බවට පත් වෙනවා. කෝධහිත ඇති වෙනවා. මේ අපි හැමෝටම තියෙන අත්දැකීම. කවුරු හරි ප්‍රියමනාප කෙනෙක් හිතයි ජී කෙනෙක් කතා කළත් ඒක රුස්සන්නේ නැහැ. ඒකට නුහුරු වචනයක් කියනවා. ඔහුටත් නින්දා අපහාස කරහන්න පහර දෙන්නට තරම් හිත වෙන දෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්වය තියෙනවා. එනම් තමන් සිහි කරලා බලනවා මේ වෛරයේ කෝපයේ තරහව ඊර්ෂ්‍යාව පරිගැනීම කියන්නේ නපුරු ගතිය ඇති වුණාම එනම් මහා රෝගියෙක් වෙනවා නේද? එහෙම වුණාම නේද gedara saamiya birdeek kada dabara karaganna. තමන්ගේ ළඟට තනි නොතනියට ඉන්න දුක සැප බෙදා ගන්න ඉන්න birdeට පහර දෙන්නේ. මේ නපුරු රෝගියට ගොදුරු වුණාම නේද? බිරිඳ සාමියාට වදබන්ධන වලට පත් කරන්නේ, නිඳා පහස කරන්නේ, දොස් දෙවල් තියන්නේ මේ නපුරු රෝගයට එළඹුණාම නේද? අහිංසක අසරණ දරුවන්ට වද බන්ධන දෙන්නේ, පහර දෙන්නේ මේ නපුරු රෝගයේ වැළඳුණාම නේද? මේ රෝගේ නැති වෙලාවේ බොහොම කාරුණික වෙන අය මේ රෝගයේ වැළඳුණාම මහනපුරු අය බවට පත් වෙනවා. ශාසනික ඉතිහාසය දිහා බලුවොත් ඒ බඳු තැන් බොහෝමයි මෙච්චර නපුරු ක්‍රියාවලට පෙළඹිලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ අපේ අධ්‍යක්ෂීන් ටික සිහිපත් කරලා මෙනෙහි කරලා අනේ මේ බඳු නපුරු රෝගයට පත් කරන වෛරයේ ක්‍රෝධයේ තරහව ඊර්ෂ්‍යාව පරිගැනීම වැනි නපුරු ගති පූර්ව දිසා භාගයේ කිසිදු සත්ව සංධානයක ඇති නොවේවා, පහළ නොවේවා. මේ දිසා භාගයේ වාසය කරන්නා වූ අපාදී පාතත්පා බහුපා වූ ආර්ය අනාර්ය වූ දිව්‍ය මනුස්ස අමනුෂ්‍ය වූ දියගුණහසේ වසන්නා වූ සියලුම සත්වයෝ නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා. ඊළඟට සුවපත්ත්වා වෛරය, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව පරිගැනීම මේ නපුරු ගති යම් හිතක පහළ වුණොත් ඒ පහළ වෙච්ච මොහොතේම සැප අහිමි වෙලා එහෙත් යම් මොහොතක අපේ හිතේ මෛත්‍රී සිතක් කරුණාවක් බුදු ගුණයක් ඇති වෙනකොට අනේ හිත සැපෙන් පිරලා යනවා. කයත් බොහොම සැහැල්ලු වෙනවා. හිතත් බොහොම සැහැල්ලුයි. හිතට කයට බොහොම සැප ලැබෙනවා. මෙන්න මේ සැපේ සුවේ ගැන හිතලා අනේ මේ වෛරයේ කෝපයේ තරහ වීර්ෂ්ණා කලි ගැනීම යම් හිතක පහළ නොවේ නම් මෙත් කරුණාදී උතුම් ගුණ සිටුවේද පහළ වේ නම් ඒ ඉදඳු හිතට කොච්චර සාන්තියක් සැනසෙල්ලක්ද අනේ බඳු කුසල සිටුවේලි යහපත් සිටුවේලි මේ පූර්ව දිසා භාගයේ සිල් සම්ථාන තුල පහළ වේවා මේ දිසා භාගයේ වාසය කරන්නා වූ අපාදීපා චතුපා භෞපාරිය අනාරේදී මන් සමනුච්ච දියගොඩහ සේවසන්නා වූ සියලු සත් සංහාර තුල මේ උතුම් ගුණ පහළ වේවා සියලු සත්වයෝ සුවපත්ත්වා 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 මේ විදිහෙන් පූර්ව දිසා භාගයට වැදුවා උතුරු දිසාවට පස්පස දිසාවට දකුණු දිසාවට උඩ දිසාවට යට දිසාවට පුළුවන් නම් මේ අතුරු දිසාවන්ටත් එක්ක දසු දිසාවට මේ විදිහින් මෙත් වඩාගෙන යන්න දෙවෙනි පියවර මෙන්න මේ විදිහින් මෙත් වඩාගෙන යනකොට දැන් හිත ප්‍රශ්නයක් තියෙනවා මම සුවපත් වෙන්න කියන එකක් මෙතන කියවුනේ නැහැ අඩුවක් ඔබට දැනෙයි මම සුවපත් වෙන තැන මෙන්න මෙතනයි යෙදෙන්නේ ඒක කියන්න ඕනේ නෑ මෙන්න මෙහෙමයි මම සුවපත් වෙන්නේ දැන් ඔබ අවංකවම සියලු වරදට සියලු සත්‍යයන්ට සමාව දුන්නා මේ ජීවිතේ විතරක් නෙමෙයි සංසාර ජීවිතේ වරදටත් ඔබද සමාව ගත්තා ඊළඟට ඒ නපුරු හිතේ භයානකකම විපත්තිදායක බව හොදට මෙනෙහි කළා මෙන්න මේ ටික හරියට සිහියෙන් කළා නම් ඔබට සිහි සති චෛතසිකයේ බොහොම උදව් වේවි ඔබේ හිතේ කෝපය පහළ වෙච්ච වෙලාව. ඔබට තරහක් ආපු ගමන් ඔබේ හිත ඔබට කතා කරලා කියාවි. උඹ සමාව දුන්න නේද ඔය වරදට? ඔබ සමාව දුන්න නේද ඔය වැරද්දට? සමාව දුන්නා නම් ආපහු ඒ වරද අල්ලගන්නේ කොහොමද? ඒ වරද අරඹයා තරහ ඇති කරගන්නවා නම් ඔබ සමාව දීලා නැහැ නේද? ඔබ වංකයි නේද? ඔබ වැරදී නේද? සත්‍යයේ පිහිටලා නැහැ නේද? ඔබට ඔබේ කුසල හිත ඔබට මේ මතක් කිරීම කරලා දෙවි. ඒ මතක් කිරීම කරනකොට ඇත්තනේ මම සමාව දුන්නා නේ. සමාව දීපු වරදකට නිතර දුන්නා ආපහු. ඒ හිත පහල කරගන්නේ නරක හිත පහල කරගන්නේ කියලා ඔබ සුවපත් වෙයි. එතනමුත් නතර නොවි ඔබ තුල කෝපය ක්‍රෝධය වැඩෙනවා නම් ඔබ පුරුදු කළ කුසල සිත ඔන්න අවදි වෙනවා අවදි වෙලා ඔබට කතා කරලා කියනවා උඹ දැන් නිදෙක් ඔබ දැන් සැප අහිමි කරගත්ත කෙනෙක් වෛරය ක්‍රෝධය තරහ වීර්ෂ්‍යාව පලිගැනීම නපුරු විතක පහළ වුණොත් ඒ හිතට සැප නෑ ඒ හිතට දුකයි අයිති කියලා අපි හිත පුරුදු කළා ඒ පුරුදු කල හිත මතක් කරලා කියනවා දැන් ඔබ දුකටපත් වෙච්ච කෙනෙක්. ඔබට සිව් ඉරියව්වේම සැප නැහැ. නිදිහනට ගියත් නිදිසුව ලැබෙන්නේ නැහැ. කන්න ගියත් ආහාරයේ රස නැහැ. ඉඳගෙන ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, වෙනක් වැඩක් කරන්න බෑ. ප්‍රියමනාප දුවා දරුවන් දෙමාපියන් නැහැ. හිතවතුන් එක්කවත් සුවසේ සතුටේ ඉන්න බෑ. ඔබ දැන් සැප අහිමි කරගෙන දුකට උරුමකාරයෙක් වෙනවා. මම දුකටපත් වෙලා කියන හිත මට උපදිනකොටම මගේ ක්‍රෝධය ඉබේමයි නිවිල යන්නේ තරහව මනාපේ නිවිල යන්නේ ඉබේමයි මම සුවපත් වෙනවා ඊළඟට ක්‍රෝධය තරහව ඊර්ෂ්‍යාව හිතේ පහළ වෙනකොට මට කියලා දෙනවා ඔබ දැන් රෝගියෙක් භයානක රෝගියෙක් ඔය රෝගිය වැළඳුනහම ආදරෙන් සෙනෙහසින් ලේ කිරි කරපුවකු දෙතනේ කිරි දුන්නු සෙනෙහසින් හදාගත්ත ආදරණීය අම්මට ගන්නවනි වද දෙනවනි බනිනවා දොස් කියනවනි මරා දානවනි නිබඳු නපුරු ක්‍රියාවන් කරන්න තරම් භයානක රෝගීකට යන රෝග ලක්ෂණේ තමයි උපන්නේ අසරණ තාත්තගෙන උගුද ගහන්න වද දෙන්න මරා දාන්න පුළුවන් තරම් භයානක තත්වයකට උත්සන්න වෙන රෝගයේ මූලික ලක්ෂණේ තමයි ඔය ඔබ තුල පහළ වුනේ. දැන් ඔබ රෝගීෙක් වෙලා ඒ රෝගය උත්සන්න වෙනවා. ඔය රෝගයේ වැළඳුණාම බිරිඳව හඳුරන්නේ නැතුව යනවා. සෙනෙහසින් ආදරෙන් ළඟින් ඉඳගෙන දුකට සැපට ළඟින් ඉන්න කෙනාවන්ට කියලා යනවා. ස්වාමියාව හඳුනන්න බැරුව යනවා. ආදරණීය දුව දරුවන්ව හඳුනගන්න බැරුව යනවා. මේ භයානක රෝගය දැන් ඔබ තුල වැළඳිලා තියෙන්නේ කියලා මතක් වෙනවා. අපි අර පුරුදු කළ කුසල හිත මතක් වෙනකොටම මේ මම දැන් රෝගියෙක් නේද කියලා දැනෙනකොටමයි ඔබේ හිතේ උපන්න තරහ ගතිය, දේශ ගතිය නිවිලා සංසිඳිලා යන්නේ. අනේ මම දැන් සැප අහිමි කරගත්ත කෙනෙක් නේද? මම දැන් සැපවත් නෑ නේද? දැන් මට මේ සිව් ඉරියව්වේම සැප අහිමි වෙලා නේද? ආහාරයට ගියත් ආහාරයේ රස දැනෙන්නේ නෑ. නිදිහනට ගියත් නිදාගන්න බෑ නේද? දුකටපත් වෙලා සැප අහිමි වෙලා නේද? සැප නැති වෙලා නේද? මේව මතක් කරලා දෙනකොටම ඔන්න ඔබ සුවපත් වෙන තැන පටන් ගන්නවා. ඉබේම ඔබ සුවපත් වෙන්න ගන්න. ඔබ මම සුවපත් වෙන්න කියන්න ඕනේ නෑ. මේ නපුරුයි පහළ වෙනකොටම අර පුරුදු කළ කුසල සිත ඔබට පාඩමක් කියලා දෙනවා. ඔබ දැන් ලෙඩෙක්. ඔබ දැන් රෝගියෙක්. ඔබ දෙන්දුකටපත් වෙච්ච කෙනෙක්. ඔන්න ඔබ සුවපත් වෙන්න. අනුන් සුවපත් වෙන්නේ කොහොමද? අනිත් කෙනාට තරහා අමනාපය ඇති වෙච්ච බව දැනගත්ත ගමන් අනිත් කෙනා දැන් කිපිලා ඉන්නේ, කෝප වෙලා ඉන්නේ. දැක්ක ගමන් ඔන්න ඔබට මතක් වෙනවා, අනේ මේ මිනිස්සයා දැන් දුකටපත් වෙලා. දැන් මේ මිනිස්සයා ඇතුළතින් පිටතින් දැවෙන කෙනෙක්, මහ ගින්නකට ලං වෙච්ච කෙනෙක්. සිව් ඉරියව්වේම තපහිනු කරගත්ත කෙනෙක්. නින්දට ගියත් නිදි සුව නොලබන, කන්න ගියත් ආහාරයේ රස නොදැනෙන, ඉඳගෙන එක තැන ඉන්න බැරි, හිටගෙන ඉන්න බැරි ඇවිදැවිදින්නේ, කිසිදු වැඩක් පලක් කරන්න බැරි, කිසිදු සැපයකට හිමිකමක් නැති දුකටපත් වූයේ කියලා නේද මේ මිනිස්සයා? දෙමාපියන් ළඟ සෙනෙහසින් සතුටු වෙන්න බෑ, ස්වාමියා බිරිඳ ළඟ සෙනෙහසින් සතුටු වෙන්න බෑ, දුව දරුවන් ළඟ මොන කිරිමි කිරියන් ළඟ සතුටින් සින්නකින් දැන් ජීවිතේ ගෙවන්නේ දැන් දුකටපත් වෙලා නේ. අනේ මේ අහිංසකයා දුකටපත් වෙලා නේද? දැන් මේ අහිංසකයා රෝගියෙක් වෙලා නේද? මේ රෝගේ ඕනම භයානක විපත්තියක් කරන්න පුළුවන් තත්ත්වයක් නේද? අසරණ ආදරණීය අම්මා තාත්තා මරා දාන තරම් භයානක රෝගියක් නේද මෙලඹෙන. අනේ මේ රෝගයෙන් කොච්චර විපත්ති කරගන්න අය ලෝකෙ ඉන්නවද? ඉතින් මේ මිනිස්සයත් මේ විපත්තියක් කරගත්තොත් කොච්චර විනාශයක්ද? මහු දැන් සැප අහිමි කරගත්ත කෙනෙක් නේද? සැපයෙන් පිරිච්ච කෙනෙක් නේද කියලා අනිත් කෙනාව දකිනකොට ඔහු කෙරෙහි උපදින්නේ කුමක්ද? අනුකම්පාව, කරුණාව උපදිනවා, මෛත්‍රිය ළඟට එකතු වෙන්න ඕන කරුණාව. කරුණාව කියලා කියන්නේ අනුන්ගේ දුක දකින බව, දුකෙහි කම්පා වෙන බව. දැන් වෙන ද අනිත් කෙනා තරහා වුණාම තමනුත් ඊට වඩා කෝප හිතක් පහළ කරගත්තා. ඒකට ප්‍රතිවිරෝධී ප්‍රතිවිරෝධතා දක්වන්න ගියා. දැන් ඔබට ඔබේ හිත කියනවා, අනේ මනුස්සයා දුකටපත් වෙච්ච කෙනෙක්. දැන් රෝගී, ඉතින් මේ මනුස්සයත් එක්ක මොකදද හැප්පෙන්නේ? තවත් දුකටපත් කරන්න එපා ඒ මිනිස්සයාව. ඔබට කියලා දෙන ඔබේ කුසල හිත. එතකොට ඒ කෝපයටපත් වෙච්ච කෙනාගේ ස්වාමියාගේ හරි බිරිඳගේ හරි දරුවන්ගේ හරි දෙමාපියන්ගේ හරි හිතවතාගේ හරි කාගේ හරි ඒ කෝප හිත වැඩෙන්න ඔබ තෙල් වක් කරන්නේ, දර පිදුරු දාන්නේ නෑ, ඔබෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ ඒ කෝපේ වැඩෙන්න. ඔහු මොනවා කිව්වත් ඔබ නිහඬයි, ඔබ ඉවසනවා. ශාන්තිවාදී තාපසතුමා අත්පා කපද්දිත් කන්නාසාදී කපද්දි ඉවසගෙන හිටියා. ඉතින් මට ඔහේ කියපු ආයෝන දෙයක්, එයා ලෙඩෙක් නේද? එයා රෝගියෙක් වෙලා පිස්සෙක් උන්මත්තකේ බැන්නට අපි ඒ මනුස්සයාට බනින්න යන්නේ නැහැ.
ඒ මනුස්සයට ගහන්න යන්නේ නැහැ නේ. එහෙම ගියොත් අපි උන්මත්තකේ වෙනවා. එයා දැන් උන්මත්තකෙක් වෙලා. එයා පිස්සෙක් දැන්. එයා කියන දේවල් වලට මමත් කතා කරන්න ගියොත් මාත් පිස්සෙක් වෙනවා. එනිසා මම ඉවසනවා. ඒ මනුස්සයා දුකටපත් වෙච්ච කෙනෙක්. දැන් රෝගියෙක් වෙලා නේද කියලා. ඔහු කෙරෙහි අනුකම්පාව කරුණාව උපදිනකොට ඔන්න අපි මෛත්‍රී භාවනාවෙන් කරුණා භාවනාවට කියාවි. එතකොට ඔහුගේ ක්‍රෝධයට වෛරයට දර නොලැබෙනකොට බොහෝ දුසුවපත්. ඔහුගේ හිතේ කෝපය ඉක්මනින් නිවිල යනවා. දැන් තමනුත් සුවපත් වෙනවා, අනුනුත් සුවපත් වෙනවා, ලෝකයන් සුවපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහෙන් මේ මෛත්‍රී භාවනාව ටික දවසක් වඩලා පුරුදු කරලා බැලුවොත් ඔබට දැනේවි මේක සත්‍ය අසත්‍ය භාවය. මග තුටේදී ඔබේ ආයතනයේදී වෙනදා අමනාප ගති හදාගෙන, දේශ ගති හදාගෙන, හිලුටු ගති හදාගෙන දෙවි දෙවි ඉන්න වෙලාවේ ඔබට කොච්චර සැනසෙල්ලේ ඉන්න පුළුවන්ද කියලා. අනිත් කෙනා කෝප වෙලා බෝධයෙන් කෑ ගහන වෙලාවේ ඔබට ඒ දිහා අනුකම්පාවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් ඒ දිහා බලන්න ඔබ තුල ශක්තියක්, දක්ෂතාවයක් උපදිනකොට ඔබට දැනේවි ඔබේ ආධ්‍යාත්මික කුච්චර දියුණු වෙනවාද කියලා. එනිසා මෙන්න මේ බඳු හදවතක්, මේ බඳු පැවැත්මක් අපේ සන්තහන තුල ඇති කරගන්න ඕන. එහෙම නැත්නම් මේ කෝපය, මේ ක්‍රෝධය අපි හැම කෙනෙක්ම දවලා තවලා දානවා. යකඩෙන් හටගන්න මලකඩය ඒ යකඩෙම කාල විනාශ කරනවා. ඒ වගේ අපේ හිතේම උපදින ද්වේෂ හිත අපේ මුළු ආධ්‍යාත්මීය වනසලා දානවා, විනාශ කරලා දානවා. එපා පින්වත්නි, ඒ තැනට ඉඩ දෙන්න. ඒ ආධ්‍යාත්මීය විනාශ කරන ද්වේෂ හිතට ඉඩ දෙන්න එපා. ඒ කාපු යටි උදුරලා ගලවලා පැත්තකට දාන්න. ඒ නපුරු හිතේ ආදීනව ගැන හිතන්න. ඒ නපුරු හිතේ ආදීනව ගැන හිතලා සංසාර ගමනේ අත්විඳින්නට වෙන ඵල විපාක ගැන හිතලා මෙලව ජීවිතයේ ඇති වෙන අසාර්ථක භාවයන් ගැන හිතලා ඒ කෝපසිත සංසිඳවා ගන්න බලන්න. ඒ සිත් නිවාගත්තොත්, සනසාගත්තොත් ඒ මෛත්‍රී සිතෙන් ගත වෙන ජීවිතයට හැමදාම සහනේ සැනසෙල්ල තියෙනවා. සුවසේ නිදිනවා, සුවසේ පිහිටිනවා. දෙවියෝ රකින්නවා, මිනිස්සුයෝ රකින්නවා. දෙවියන්ට ප්‍රිය වෙනවා, මිනිස්යන්ට ප්‍රිය වෙනවා. වශයෙන් විසෙන් ගින්නෙන්, අවියායුධ වලින් අනතුරු වලට ලක් වෙන්නේ නැහැ. සිත බොහෝම ඉක්මනින් සමාධිගත කරගන්න පුළුවන්. මුහුණ ප්‍රසන්න වෙනවා. පැහැපත් මුහුණක්, පැහැපත් කයක් ලැබෙනවා. සිහි මුලා නොවි හොඳ සිහියෙන් මරණයට මුහුණ දෙන්න පුළුවන් සුගති ලෝකයකට යන්න. එහෙම නැත්නම් මරණ මොහොත නිවන් දකින මොහොතක් කරගන්න පුළුවන් වේවි. ඒ ටික කරගන්න බැරි වුණොත් මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දියට යන්න පුළුවන් වේවි. මේ බඳු ආනිසංස ගොඩක් මේ ජීවිතේම ලබන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ ආනිසංස 11න් 10ක්ම මේ ජීවිතේ, මෙලව ජීවිතේදී. ඉතින් මේ බඳු ආනිසංස ගෙන දෙන මේ ආකාරයේ මෛත්‍රී සිතක් උපදවා ගැනීම පහළ කර ගැනීම අපි හැමෝගෙම යුතුකමක් වගකීමක් වෙනවා. එනිසා දේශ හිත පිළුණු වෙච්ච ආහාරයක් වගේ විචිතර ලහක් කරලා දාන්න. තුවාලයක් පොඩු ගියාම කපලයින් කරලා දානවා. ඒ වගේ පැත්තකට දාන්න. හිතේ කොනක තියාගන්න ඉඩ දෙන්න එපා. හැම මොහොතකම සංසාරේ පුරා වෙච්ච වරදට සමාව දෙන්න. ඔබ සමා කරවා ගන්න. ඒ පරණ වැරදි සියල්ල අතහරින්න. මේ භික්ෂු ශාසනය තුල අවද්දේශා ගන්නවා කියන විනය කර්මයක් තියෙන එකයි කරන වරදි අපහැරලා දානෝ නිවැරදි කරගන්න. එනිසානේ අනන්ත සංසාර ගමනේ නොඑක් හේතු නිසා, අසත්පුරුෂ ඇසුර නිසා, ධර්මයේ පිහිටක් පිළිසරණක් මඟ පෙන්වීමක් නොලද නිසා, නපුරු පාපී සිත් නිසා, දුෂ්ට දුර්ජන ඇසුර නිසා මගේ අතින් ලෝක සත්‍යයන් අනන්තවත් දෝෂ විපත්ති සිදු වෙන්නේ නැති මම මේ සියලු දෝෂයන්ට
සමා වෙනවා සමා කර ගන්නවා කියලා සියලු වර්ග සමා කර වදන. ඔබ ටිකක් උත්සාහවත් වුණොත් මේ ආකාරයෙන් මේ විදිහෙන් මෛත්‍රී සිත උපදවා ගන්න ඒකාන්තයෙන් මුතුලොක් සංසිඳීමක් වෙනවා සනසිල්ලක් වෙනවා. එනිසා පින්වතුනි ඔබට පුළුවන්කම ලැබේවි මේ ජීවිතේ ඔබ ගත කරන සමාජික ජීවිතය සතුටින් සැනසුමින් ජීවත්. ඔබට පමණක් නෙවෙයි මේ නිවස තුල සමගිය සමාදානයේ පුරණ ගේවි. අසල්වැසියන් අතරේ පවුලේ හිතවතුන් අතරේ සමගිය සමාදානයේ පුරණ ගේවි. එනිසා ඉවසන්න බැරි දෙයක් නෑ මෙතනකම් ඉවසලා සැනසීමෙන් ලබන්න බලන්න. ඒ සඳහා ඔබට මේ රාත්‍රියේ මේ සූසත් ධර්මයේ මහත් උපකාරයක් වේවා. මෙත් සිතින් සිත සැනසේවා. සැනසුණු සිත ඇති ඔබට මේ සසර දුක් ගෙවා ලබන අමා නිර්වාණ සාන්තිය තුමිද මේ උතුම් සද්ධර්මයේ උපනිස්ත්‍රය වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අද දවසේ රංජන් වීරරත්න මහත්මයා තමන්ගේ ආදරණීය දිදුල දුවා දරුවා මෑණියන් එකතු කරගෙන උදාර පින්කමක් මේ වෙලාවේ සිද්ධ කළා. සමමිය පරලෝකීය ඥාතිහිතයිසින් සතුටු කරන්න සංග්‍රහ කරන්න සංසාර ජීවිතේ සුවපත් කරන්න. ඒ ආදරණීය මව්පියන් ආදරයෙන් සිහිපත් කරමින් එයන්ට සංසාර ජීවිතේ සුවපත් කර ගන්න පුළුවන් උදාාර පින්කමක් සද්ධර්ම දානමය පින්කමක් අපි සිද්ධ කරගත්තේ. ඉතින් මේ සිද්ධ කරගත්ත පින්කම දැන් අපි හැමදෙනාටම අනුමෝදන් කරනවා. පළමු කොට අපි මේ සිද්ධ කරගත් උදාාර කුසල සම්පත්තිය මත බුදුවන කල්යාණ මිත්‍රාරේ මෛත්‍රී නාථ මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුදුරු සත්යන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය මේ ස්ථානයේට ගමත පලාතට තම තමන්ගේ ගිහවත් වාදයට අධිගෘහිත පින් කැමති සියලු දේව සමූහයාට පින් අයිති වේවා. දේවිසු වැඩි දේවා පතන බෝධියෙන් නිවනින් තනසුත්වායි සාධන දෙවියන්. විශේෂයෙන් ඒ වීරරත්න මහත්මා නමින් සීමේ කරලෝගිය ඥාතරණය කේතුනන් ආදීකට ඇති සිහි කටයුතු සහලේ ඥාති හිතයි සී හැම දෙනා ඒ නම් ගුත් සිහිපත් කළා. ඒ නමින් සඳහන් කළේ ඥාති ඒ දෙපාර්ශවේම ඥාති හිතයි සීටත් සංසාර ගමනේ ඥාතිත්වයේ පින් බලාපොරොත්තු හැම දෙනාටම මේ හැම දෙනා නමින් සීමේ පරලෝකීය සකල ඥාති වර්ගයාටත් මේ ස්ථානයේ ගොඩනගන්නට හේතු මහත්වරුන්ගේ සියලු හිතයි සීන්ටත් විහාරකණේ අපවත් වූ අදාළ සියලු ස්වාමීන් වහන්සේලාටත් අපේ ආචාර්ය පාචාර්ය උපස්ථායක දායකකාරකා දින දිනාටත් මේ පින් 107 වේවා සතර ජීවිත සූපත් වේවා සුවපත් වේවා මේ දුක් පිරි සංසාර කතරේ මෙතර වේවා යන කාරණාවත් සාදු කියනවා. විරත් මහත්මයා ඇතුළේ පවුලේ හැම දෙනාටමත් ඔබ අප හැම දෙනාටමත් ගෞරවනීය සාමුදුරන් වහන්සේලාටත් අප හැදු වැඩගුරු දෙමාපිය දුවා දරුවන්ටත් උපකාර උපස්ථායක දායකකාරකාදීන්ටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුන්වන් යානුභාවයෙන් ආශිර්වාදයෙන් සපත ශාන්තිය සානීසන සිල්ලෙදි නිරෝගී සුව සම්පත්තියේ සිර ජීවනයේ සිදුවේවා. අපලව දුරු කරදර බාධක කාය චිත්ත පීඩාවන් මගින් වේවා. ලෝභ දේශනෝ නපුරු දුක්ඛ කරගෙන උතුම් කුසල සිත් මතු කරගෙන කටයුතු කරන්නට ඒ මඟ පෙන්වන සත්පුරුෂ කල්යාණ මිත්‍රාත්‍රයම ලැබේවා. දසා කුසලයේ පංච දුස්තරිතයට යොමු කරන පාපී පුරුජනයන් සුරත් කිසි කලකවත් සිදු නොවේවා. මේ සතර කතරේ සරණාතුරු සිව් අපායාදී දුකයි සත්‍යාසාදී දුකට දෙන්නේ.
වහවහ අපි හැම දිනාගේම සිත් සතන් තුන ගුවන් දහමට සාසනේ ප්‍රතිපත්තියේ ප්‍රත්‍යදා ජීවිත නිරිත. සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන මානසිකව පරිණවා සිහින දෙනා ලැබේවා සලසේවා.
සබ්බේතියෝ විවංජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තං සරාජෝ සුති දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධං සීයායු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වෙච්ච අතෝ නිධාන සම්පත්ති ඉමිනාතේ සමිද්දති. ධර්මස්ව විනාන් සංසලින් නිවන් සියසලක් වේවා.